ආයිබෝන් සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ හැම දෙනාටම සෑම ශනිදාවකම රාත්‍රී 9ට ඔබ හා සමග අපි මින් පෙර සැබැඳි වුණා. එහෙත් මාර්තු මාසයේ 5වෙනි සතියේ පටන් අපි විශේෂිත වැඩසටහන් මාලාවක් අපි වැඩසටහන් පෙළගැස්ම අලුත් කරමින් හඳුන්වා දෙන නිසා සෑම සෙනසුරාදාවකම එකම වැඩසටහන වෙනුවට අපි සෙනසුරාදාවක් හැර සෙනසුරාදාවක් වැඩසටහන් දෙකක් ඔබ හමුවේ තබන්නට කල්පනා කරා. ඒ අනුව හැම මාසකම පළමු සතියේ සහ තුන්වෙනි සතියේ කංකා විතරණී වැඩසටහනක් දෙවන සතියේ සහ සිව්වන සතියේ අද මෙලෙස ඔබ හා සමග සැබැඳි වෙන නවතම වැඩසටහනක් විකාශය කරන්න අපි කල්පනා කරා. ඒ අනුව අද ආරම්භන මේ අලුත් වැඩසටහන තවමත් අපි නිශ්චිත වශයෙන්ම නමක් තබා නාමකරණය කොට නැහැ. හැබැයි අපි කතා කරන්නේ ශ්‍රී සද්ධර්මය පිළිබඳව, මේ ලෝක යථාර්ථය පිළිබඳව. ඒ නිසා කිසිවෙකුටත් නමක් නැති වැඩසටහනක යැයි අඩුතක්සේරුවකින් සිතන්නට හෝ ඒ පිළිබඳව කම්පා වන්නට කාරණාවක් නැහැ. අන්තර්ගතය පිළිබඳව ඔබ සෑහීමකට පත් වේ නම් එයයි අපේ බලාපොරොත්තුව. එසේනම් නරක නොපනත්කම් වලින් ඈත් වෙලා හොඳ යහපත් සුචරිතවත් සත්පුරුෂයන් බිහි කරලීමේ මහඟු උදාර පරමාර්ථය පෙරදරි කරගෙන මේ ශනිදාවේ මේ නිශායාමේ අපි සූදානම් වෙන්නේ ඒ වැඩසටහනට මුල පුරන්නේ. අද දවසේ මේ සමාරම්භක වැඩසටහන සඳහා අපගේ ගෞරවනීය ආරාධනාව පිළිඅරගෙන මෙම ස්ථානයට වැඩම කොට වදාළ ඉතාමත්ම හැඟීමකින් ගෞරවයෙන් ශ්‍රද්ධාවකින් තමන්ගේ ධර්මඥානය ශ්‍රාවක නැත්නම් මේ ප්‍රේක්ෂක ජනතාවට බෙදා හදා දෙන පූජනීය දොළොස්වල උදිද්දිර ස්වාමීන් වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකෝ අපි පිළිගන්නවා දොළොස් දීලා. ඒ වගේම නිරතුරුවම අපේ වැඩසටහනවල සම්පත් දායකයෙකු ලෙස සහ සම්බන්ධ වෙන බොහෝ ඇසු පිරුත්තන් නැති මහාචාර්යවරයෙකු වගේම ධර්මයේ පිළිබඳව භාවනාව පිළිබඳව දෙස් විදෙස් පතල කීර්තියකින් හෙබි මහාචාර්ය රවි කෝකලගේ මතුමන් අපේ මාතෘකාව බවට පත් කරගන්නේ අද ලෝකය සහ ලෝක චින්තකයෝ කියන වැඩ මාතෘකාව. ඒකට හේතුව තමයි අපි ඉන්නා වූ වපසරිය වටා පිටාව පරිසරය පිළිබඳව පළමු කොට අවබෝධයකින් යුක්තව වැඩසටහන ආරම්භ කරොතින් දුර ගමනක් යන්නට අපට පුළුවන්කම ලැබේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ අනුව මා කැමති පළමු කොටම අපේ පූජනීය දොළොස්වල උදිත දීර ස්වාමීන් වහන්සේගෙන් අසා දැනගන්න අපි හම්බුනේ මේ මාතෘකානුකූලව ලෝකය සහ ලෝක චින්තකයෝ පිළිබඳව අපි කොහොමද බුදු ඇසින් දකින්නේ, නැත්නම් බුදුරුවන් හැටියට අපි කොහොමද කාර්ත විග්‍රහ කරගන්නේ?
ඔව්, හැමදෙනාටම තෙරුවන් සරණයි. ඉස්සෙල්ලාම අද අපේ මාතෘකාව අපේ මහත්මා සිහිපත් කළා ලෝකය සහ ලෝක චින්තකයෝ. මේ ලෝකය කියන වචනේ පාලියෙන් බොහොම ලස්සනට විග්‍රහ කරලා තියෙනවා. ඒ තමයි ලුජ්ජති පලුජ්ජතිති ලෝකෝ කියලා කියනවා. ඒ කියන්නේ කැඩෙන බිඳෙන නිසා තමයි ලෝකය කියලා කියන්නේ. එතකොට ලෝකය කියන මේ වචනේ පාලි වචනේ තේරුම නම් කැඩෙන බිඳෙන දේ කියන එක. ඒතර කැඩෙන බිඳෙන හැම දෙයකටම පාලි භාෂාවේ බුදුදහමට අනුව ලෝකය කියන වචනේ භාවිතා කරන්න පුළුවන්. මහත්මයා දවසක් බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ආවා දිව්‍ය පුත්‍රයෙක්. මෙයාගේ නම රෝහිතස්ස කියලා. රෝහිතස්ස කියලා සූත්‍රයකුත් තියෙනවා. ඉතින් මේ දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්ස මම ඉස්සර රෝහිතස්ස කියලා විද්‍යාදරයෙක් වෙලා හිටියා. විද්‍යාදර ක්‍රම කියලා තියෙනවා අති දීර්ඝ කාලයක් ජීවත් වෙන්න පුළුවන් ඒ විද්‍යාදර ක්‍රම කියන භවනා ක්‍රම පුරුදු කරපු අයට. ඉතින් යා විද්‍යාදරයෙක් වෙලා නැත්නම් තාපස කෙනෙක් කියලා අපිට හඳුන්වන්නත් පුළුවන්. විද්‍යාදර ක්‍රම පුරුදු කරපු එහෙම හිටියා. ඒ කාලේ මට විශාල ඉරිදි බලයක් තිබුණා. ඉර්ධි බලය කොච්චරද කියනවා නම් මට පුළුවන් වේගයෙන් පාද තියලා ඇවිදින්න ඉර්ධි බලෙන්. අහසින් යනව නෙමෙයි. Tamange piyavi paada tiyala ævidinna puluwan irdi balen kohomari yaata puluwanlu pruthuwiye me patten ek paadayak tibbot eyage adisthana balen pruthuwiye ha patten anik paadaya tiyanda echchara vegen man oya vidihata ævidagena ævidagena giya avurudu 100ක් එමෙ ævidagena giye loke kelawarak hoyanda hithagena එමෙ yanakota maawa maraneyata patthuna ඊට පස්සෙ man devulo ipaduna budhurajanan wahanse ලෝකේ කෙලවරට යන්නේ කොහොමද කියලා සියල්ල දන්න ඔබ වහන්සේගෙන් අහගණ්ඩයි මම ආවේ කියලා කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා දිව්‍ය පුත්‍රය පාගමණින් ගිහිල්ලා කවදාවත් ලෝකේ කෙලවරකට යන්න බෑ. හැබැයි ලෝකේ කෙලවරට යන්නේ නැතුව දුකෙන් නිදහස් වෙන්නත් බෑ කියලා කිව්වා. එහෙම කියලා උන්වහන්සේ ලෝකය කියලා හඳුන්වලා දුන්නේ මං එක විස්තර වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ ඒ දිව්‍ය පුත්‍රයාට උන්වහන්සේ ලෝකය කියලා හඳුන්වා දුන්නේ පංච උපාදානස්කන්ධය තමයි. ඒකේ උන්වහන්සේ ලෝකය දුක්ඛ සත්‍ය හැඳින්වුවේ ලෝකය කියලා පංච උපාදානස්කන්ධය. දුක්ඛ සමුදය සත්‍ය හැඳින්වුවේ ලෝකේ හට ගැනීම කියලා. නිරෝධ සත්‍ය හැඳින්වුවේ ලෝකයෙන් නිදහස් වීම. මාර්ග සත්‍ය හැඳින්වුවේ ලෝකයෙන් නිදහස් වෙන මාර්ගය කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ පංච උපාදානස්කන්ධය කියන ලෝකය විතරක්ද? ඇත්තටම නැහැ. ඊට අමතරව උන්වහන්සේ ලෝකය කොටස් තුනකට බෙදුවා. පළවෙනි එකට කියනවා සංස්කාර ලෝක. සංස්කාර ලෝක කියන්නේ හේතුඵල ධමින් හටගත්ත සෑම දෙයකටම තනි වචනයක්, තනි නමක් කියනවා සංස්කාර ලෝක කියලා. ඊළඟට සත්ව ලෝක. සත්ව ලෝක කියන එකෙන් අදහස් කරලා තියෙන්නේ සත්වයෝ කියන එක නෙවෙයි ඇත්තටම. එතන සත්ව ලෝක කියන්නේ සත්වයන් තුළ තියෙන කෙලෙස් සහිත බව. එතන ගුණ ධර්ම පුරුදු කරපු අවස්ථා. ඒවා වැඩි ගුණ ධර්ම වැඩිලා තියෙන්නේ කොහොමද? ගුණ ධර්ම නැද්ද? කොහොම හරි මේ සත්වයාගේ හිතට සම්බන්ධ දේවල් තමයි සත්ව ලෝක. ඒක පස්සේ කතා කරනවා. ඊළඟට අවකාශ ලෝක කියලා තුන්වෙනි වචනය. අවකාශ ලෝක කියන විග්‍රහයේදී තමයි උන්වහන්සේ මේ පෘථුවිය පිළිබඳව, දිව්‍ය ලෝක පිළිබඳ, වෙනත් ග්‍රහ ලෝක පිළිබඳ නොයෙක් විස්තර ඉදිරිපත් කරන්නට යෙදුනේ. මේ තමයි බුද්ධ ශාසනයේ ලෝකයේ පිළිබඳ විග්‍රහය ඉතා කෙටියෙන්.
හොඳයි. මෙහිම ස්තුතිවන්ත වෙනවා අපේ හාමුදුරන්ට මේ විග්‍රහයෙන් අපි සාකච්ඡාව ආරම්භ කරන්න පූර්විකවත් සැපයුවට. මහාචාර්යතුමනි, ලෝකයේ පිළිබඳව විවිධ අය විවිධ මත පළ කරලා තිබෙනවා. බුදුපියාණන් වහන්සේ අනුදන වදාළ ආකාරය පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේ සරිත්‍ය කරන් දෙන්නා. අපි කොහොමද ලෝකය දකින්නේ? මේ පුහුදුණු සමාජයේ සාමාන්‍ය මිනිස්සු කොහොමද ලෝකය ගැන දකින්නේ?
ඔව්, සාශික ලෝකය ගැන අපිට ඉතිහාසෙත් හම්බ වෙනවා. බොහෝම ඈත ඉතිහාසයේ අපි දන්නවා ටොලමිගේ සිටියම වගේ බොහොම අතීතයේදී ලෝකය ගැන අදහස් ප්‍රකාශ කරපු අය හිටියා. ඊළඟට අපි විද්‍යාව පැත්තෙන් බැලුවහම බොහොම ගෞරවයෙන් සලකන විද්‍යාඥයෝ නීල් බෝ, ඇල්බර්ට් අයින්ස්ටයින් වගේ, ඒ වගේ ඊළඟට දාර්ශනික මතපැල කරපු අය හිටියා. පරීක්ෂණ කරලා ඒ පරීක්ෂණ ආශ්‍රයෙන් මත ප්‍රකාශ කරපු අය හිටියා. ඊළඟට අපි දන්නවා අපේ සාමාන්‍ය ජීවිතයේ එක එක කාර්යවලදී තාර්කා විද්‍යාඥයෝ, ජ්‍යොතිෂයන්සින්, ඊළඟට සාමාන්‍ය ගමේ ගොඩේ අයත් ලෝකය ගැන එක එක මත ප්‍රකාශ කරනවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ අර පෙන්නවා වගේ මේ රෝහිතස්ස සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඔක බොහොම පැහැදිලි විස්තරයක් දෙනවා. මේ ලෝකය කියන එක මේ බාහිරෙන් හොයලා ලෝකයේ අන්තයක් දකින්න බෑ. ලෝකයේ තියෙන මේ බඹයක් පමණ වූ ශරීරය තුලින්ම දකින්න කියලා ඒ සූත්‍රෙදි බොහොම පැහැදිලිව විස්තර කරනවා. එතකොට ඔය මට්ටමට කිට්ටුණු විද්‍යාඥයෝ කීප දෙනෙකුත් ඉන්නවා ඇත්තටම. දැන් අර මං සඳහන් කරපු නීල් බෝ කියන විද්‍යාඥයා මේවා කුඩා දේවල් හොයාගෙන ගිහින් පරමාණුක මට්ටම, ඉලෙක්ට්‍රෝන මට්ටමට ගිහිල්ලා ඒවා හොයාගෙන යද්දී ඒගොල්ලන්ට ප්‍රකාශ කරන්න බැරි වුණ මත ටිකක් තිබුණා. ඒ කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා, ඒ වුණාට ඒක මොකද්ද කියලා විස්තර කරන්න බැරි. ඒ නීල්බෝ කියන එක්කෙනා කිව්වා දැන් ඉලෙක්ට්‍රෝනයක් තියෙන තැන හරි වේගය හරි ওই දෙකම එකපාරම මනින්න බෑ. එකක් මනිනකොට අනිත් එක වෙනස් වෙනවා. ඊළඟට ඊට පස්සේ පරීක්ෂණ කළා ස්ට්‍රෝඩින්ග කියලා එක්කෙනෙක්, ඒ නීල්බෝ එක්කම සාකච්ඡා කරපු. දැන් එතෙන්දී ඒගොල්ලෝ ඕක ගැන හොයාගෙන හොයාගෙන ගිහින් ඔය ක්වොන්ටම් තියරි කියන ඒ ආශ්‍රේදී ශක්ති මට්ටම් මේවා තියෙන, මම ඒවා වැඩි විස්තර කරන්න යන්නේ අවශ්‍ය නැති හින්දා. එතෙන්දී ඒගොල්ලෝ අන්තිමට ඒගොල්ලන්ට විස්තර කරන්න බැරි හරි ඒ නීල්බෝ ප්‍රකාශ කරපු කියමනක් තියෙනවා. දැන් අපි මේක නිරීක්ෂණය කරන නිසයි මේක පේන්නේ. හැබැයි කිසිම කෙනෙකුට කියන්න බෑ මේ නිරීක්ෂණය කිරීම තුළ ඒක වෙනසක් වෙනවද කියලා. ඒක එකක්. ඊළඟට මේක නිරීක්ෂණය කරන වෙලාවේදී එක එක විදිහට මේක පෙන්නුම් කරන ස්වභාවය. ඒ දාර්ශනික පැත්තෙන් එතන ඒගොල්ලන්ට අර විසඳ ගන්න බැරි වුණ ඒවා ටිකක් හැබැයි ඒ ගැන මත ප්‍රකාශ කළා. එතකොට ඒ ඇල්බර්ට් අයින්ස්ටයින් වගේ අයත් අන්තිමට මේ බුදුදහම තමයි මේකට කොහොම මේ ඒගොල්ලන්ගේ தත්ත්වයට අනුව මේ කිට්ටුවෙන් යන එකක් කියලා සඳහන් කළේ. එතකොට අපි ඒ මම මේ කියාගෙන ආවේ විද්‍යාඥයෝ හරි අපේ සාමාන්‍ය කෙනෙක් හරි අපි සාමාන්‍ය ලෝකෙ ගැන කතා කරනකොට කතා කරන්නේ මේ බාහිර ලෝකෙ ගැන. ඒ කියන්නේ මේ තියෙන මෙතන මල් කලඹ වෙන්න පුළුවන්, මේ ගෙවල් දොරල් වෙන්න පුළුවන්, ඉන්න පුද්ගලයෝ සත්තු ඒ වගේ ඒ කප්පිය වෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙතන පැහැදිලි වෙනසක් පෙන්නුවා. අපේ ස්වාමීන් වහන්සේත් සඳහන් කළා අර සංස්කාර ලෝකය. එහෙම නැත්නම් තව සූත්‍රවල සඳහන් වෙනවා මේ සලායතන ලෝකය කියලා. ලෝකය කියනකොට මේ ආයතන ටික ලෝකය. එතකොට මේ අපි ඇහෙන් යම් කිසි දෙයක් දැකලා ඇත්තටම අපි බාහිරේ දෙයක් තියෙනවා කියලා හිතුවට ඔතන මේ හිත ඇතුලේ වෙන සිද්ධි ගොඩක් තියෙනවා. ඔය තුලින් තමයි අපි ඒ දේ හඳුනාගන්නේ, ඒ වගේ ලෝකයක් දැනගන්නේ. එතකොට මේ දැනගන්න ලෝකේ ඇත්තටම Taman තුල තියෙන එක. ඔක මේ ආයතන හය, ඇස කන නාසය දිව ශරීරය මනස වෙන වෙනම විමසනකොට තව තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ දුක සකස් වෙන්නේ ඔය තුල. මොකද අපි එළියේ තියනවා කියලා හිතලා ඒවට ඇලුම් කරන්නේ හරි ගැටෙන්නේ හරි ඇත්තටම බාහිරේ තියෙන ස්වභාවයට වඩා අපි හිතාගන්න ස්වභාවය මතයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නේ මේ දුක නැති කරන්න බෑ මේ ලෝකේ කෙලවර දකින්න නැතුව. හැබැයි ලෝකේ කෙලවර දකින්න බෑ බාහිරින්. අර රෝහිතස් වගේ ගිහිල්ලා එහෙම නැත්නම් අපි ওই රොකට් යවලා රවයින් මේවෙන් කවදාවත් ඒ විශ්වයේ කෙලවර හරි ලෝකේ කෙලවර හරි දකින්න බෑ. දකින්න පුළුවන් විදිහ තමයි මේ බඹයක් පමණ ශරීරය. ඒ කියන්නේ මේ ආයතන හයින් සකස්
වෙනවා. ලෝක ඉතිහාසයේ දේව වරම්වාදී ආගම් විසින් විශේෂයෙන් පල්ලි ඉගෙනීම අනුව ලෝකයේ පැතලි, ඒක පැතලි තැටියක් වගේ. ඉන්න අනුතුරුව ජොහනස් කෙප්ලර් වගේ විද්‍යාඥයෝ හැදලි කරනවා නෑ මේක රවුමක්, මේක ගෝලයක්, මේක කැරකෙනවා. ඊට පස්සේ නිකලස් කොපර්නිකස් වගේ අය කියනවා මේක කැරකෙනවා විතරක් නෙවෙයි, ඉස්සර කිව්වේ සූර්යා පෘථිවිය වටා කැරකෙනවා කියලා. නමුත් මේගොල්ලෝ හොයාගන්නවා මේ පෘථිවිය තමන් වටා කැරකි කැරකි සූර්යා වටා කැරකෙනවා කියලා. පෘථිවියද පමණක් නෙවෙයි තවත් ග්‍රහලෝක නවයක් ඒ ආකාරයට එක එක කක්ෂවල ගමන් කරනවා කියලා. ඒනුත් නොනවති අය කියනවා මේක මේ හරියාකාර රවුමකට නෙවෙයි යන්නේ, ඉලිප්ස් ආකාර රවුමකටයි යන්නේ කියලා. ওই කාරණාව ප්‍රත්‍යක්ෂ කරගන්නවා සුබපත් මේ තුරුව අසලින් ගමන් ආරම්භ කරලා එය පෙරදී කුමාට තුඩුව, පසු කාලිනෝ සුබපත් මේ තුඩුව, පර්ඩිනන් මැගලන් කියන නාවිකයා මේ ලෝකෙ එකතැනකින් පටන් අරගෙන යාත්‍රාවක් ගිහිල්ලා, යාත්‍රා සමූහයක් ගිහිල්ලා අතරමඟදී තමන්ගේ සහචරියෝ සගයෝ මැරිලා මිය ගිහිල්ලා, නමුත් අවසානයේ ගමන කෙලවර කරන්නේ මේ ලෝකෙ ගෝලාකාරයි තමයි එකතැනකින් අරගෙන ගිහින් වටෙන් ආයෙ එන්න පුළුවන් මෙතනට කියලා තහවුරු කරලා නූතන තාක්ෂණයත් එක්ක පිහිට කරගෙන චන්ද්‍රිකා තාක්ෂණය වගේ දේවල් හරහා ලෝකයේහි ඡායාරූපයක් ඡායාරූපගත කළොතින් වීඩියෝගත කළොතින් එය ඇතරම ඝන වස්තුවක් වගේ ගෝලයක් වගේ පේනවා. ජලය සහ ගොඩබිම තිබෙනවා. අපි හඳුනන්නේ දැන් මේ නැහැ කියන ලෝකේ අයින්ද්‍රියව අපිට පේන්න තියෙනවා. නමුත් අපි බුදු පියාණන් වහන්සේගේ දේශනාව අනුව ලෝකය මතු පිටින් හොයන්න එපා කියලා කියනවා. මොකද්ද මේ කතාවේ තේරුම?
ඔව් අපේ මහාචාර්ය තුමන් බොහොම ලස්සන කතාවක් කිව්වා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ලෝකය කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ කාරණා හය කියලා. එක් අවස්ථාවක ඔය සබ්බ කියලා සූත්‍ර දේශනාවක් තියෙන සංයුත්ත නිකාය 4 සලායතන වර්ගයේ. ඒකේ කියනවා බුදුරජාණන් වහන්සේ මම ඔබලාට සියල්ල දේශනා කරමි. සබ්බං හෝ භික්ඛවේ දේසිස්සාමි. සියල්ලම දේශනා කරනවා. මොකද්ද සියල්ල කියන්නේ? ඇසත් රූපත් කනත් ශබ්දත් නාසයත් ගඳ සුවඳත් දිවත් රසත් කයත් පහසත් මනසත් සිතුවිලිත්. මේ තමයි සියල්ල. ඉතින් කවුරු හරි කියනවා මේ කිසියම් කෙනෙක් මම ඔය සියල්ල ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරන මම වෙන සියල්ලක් පනවමි කියලා. එහෙම කිව්වොත් එහෙම ඒ තැනැත්තාට ඒ තර්කය කරුණු සහිතව ගෙනහැර දක්වන්න බෑ කියලා කියනවා. අර සියල්ල ප්‍රතික්ෂේප කිරීම. ඉතින් ඇත්තටම එතකොට බුද්ධ ශාසනයට අනුව ලෝකය කියලා කියන්නේ ඔන්න ඔය ආධ්‍යාත්ම ආයතනයි බාහිර ආයතනයි කියන මේ ටිකම තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකය අවබෝධ කරගන්නවා කියන එකෙන් අදහස් කළේ මේවැය තියෙන යථාර්ථය අවබෝධ කර ගැනීම. දැන් බාහිර ආයතන කිව්වහම මහත්මයා දැන් රූප කිව්වහම අපිට කියන්න බැරි තරම් මහ විශාල රූප ගොඩක් අපේ ඇහැට අරමුණු වෙනවනේ. ශබ්ද කිව්වහමත් එහෙමයි. ශබ්දේ එක එක ශබ්දයක් අරගෙන මේ ශබ්ද මෙහෙමයි කියලා ශබ්ද ඔක්කොම අවබෝධ කරලා ඉවර කරන්න බෑ. සුවඳ ගත්තාම සුවඳ එකක් එකක් අරගෙන ඒ ඔක්කොම අවබෝධ කරන්න බෑ. මොකද මේ තියෙන සුවඳ ටික අපිට අරමුණු කරගන්නවත් බෑ අපි ජීවත් වෙන කාලය තුළ. රසය ගැනත් එහෙමයි. අපිට දැනෙන රසය පිළිබඳ ඒව එකක් ඔක්කොම ටික අවබෝධ කරගෙන එකක් එකක් ගානේ තේරුම් ගන්න බෑ. ස්පර්ශත් එහෙමයි, සිතුවිලිත් එහෙමයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේකට ක්‍රමයක් කියලා දුන්නා ලෝකෙ ගැන අවබෝධ කරගන්න. ඒ තමයි ඉස්සෙල්ලාම අර තමන් තුළ පවතින දේවල් ටික අවබෝධ කරගන්න ඕනේ. ඇස කන නාසය දිව ශරීරය මනස. ඒක අවබෝධ කරගෙන ඊට පස්සේ මේ වගේම තමයි බාහිර ලෝකෙ කියන එක තමයි තේරුම් ගන්න ඕනේ. මේ ආධ්‍යාත්ම ලෝකයේ තුල යම් අනිත්‍ය දුක් අනාත්ම ස්වභාවයක් තියෙනවා නම් බාහිරව තියෙන හැම දෙයකම තියෙන්නේ මේකම තමයි කියන එක තේරුම් ගන්නට ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ විතරක් නෙමෙයි අතීතෙත් මේක මෙහෙම්ම වුණ, අනාගතෙත් මේක මෙහෙම්ම වෙනවා කියලා අතීතානාගතේ ණයං නේති කියලා උන්වහන්සේ වදාලා. අතීතයටද අනාගතයටද ණය පමුණුවන්න කියලා. ණය පමුණුවන්න කියන්නේ මේ න්‍යායමයි, මේ ක්‍රමයමයි, මේ විදිහමයි කියලා නුවණින් තේරුම් ගන්න උත්සාහ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ තමයි උන්වහන්සේ මේ ආධ්‍යාත්ම ලෝකේ අවබෝධ කරන හැටි ප්‍රකාශ කළ ආකාරය. මම පසුවදී කියලා දෙන්න කැමති වෙනවා බුදුරජාණන් වහන්සේ මේ සත්ව ලෝකය කියලා අවබෝධ කරගත්ත බොහොම විස්මිත ජනක කාරණා කීපයක් අපේ සත්ව సంతානය පිළිබඳව උන්වහන්සේ වදාළා.
හොඳයි. අතහඳුරන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත රූපයන්ගෙන් සැදුම්ලත් මේ වස්තු සම්භාරයක් නැත්තම් දුටුවහම අපිට පෙනෙන අත ගෑවහම අපිට හැඟීමක් දැනෙන අල්ලන්න පුළුවන් මේ වගේ ධන වස්තු සම්භාරයක් විවිධ හැඩතල වලින් අපේ ඇසහරහා මේ net කෙවෙනි වලට ගියාම තමයි අපි ඒවා හඳුනාගන්නේ. හැබැයි මේ මතුපිට ලෝකේ නැත්නම් මේ සාමාන්‍ය අවට පරිසරයේ තියෙන දේවල් හඳුනාගන්නට එක්තරා මට්ටමක අපේ ශාරීරියේ තිබෙන අංග ප්‍රත්‍යක් බලපානවා. දැන් එක්තරා මේ දරුවෙක් පුංචි දරුවෙක්ගෙන් අහපුවාම ලෝකේ ලොකුම දේ මොකද්ද කියලා ඒ දරුවා කදිම උත්තරයක් දීලා දෙනවා. ඒ දරුවා කියලා දෙනවා ලෝකේ ලොකුම දේ ඇහැ කියලා. මේ එකමට මේ අපේ පූජනීය කුරුඳුවත්තේ ගුණරතන ස්වාමීන් වහන්සේ ගෙනත් දුන්නු මේ පත්තිරෝග තිබුණේ ඒක මම මේ ගිය පසුගිය කලාපයේ සම්බෝධි සංගරාවටත් අන්තර්ගත කරා. ඊට පස්සේ කියලා තිනවා මේ නෑ ලෝකේ ලොකුම දේ ඇස නෙවෙයි, ඇස තුලින් දකින දේවල් තේරුම් ගන්න මනසයි ලෝකේ ලොකුම දේ කියලා. මහාචාර්යතුමාට උත්තරයක් තියෙනවා මේ සම්බන්ධයෙන්.
ඔව් මේ ඒක හොඳ කියමනක්. ඒ කියන්නේ අපි සම්මතයේ දකින මට්ටමට වඩා ඒ කුඩා ළමයාට පුළුවන් වුණා සෑහෙන ගැඹුරක් දකින්න. ඉතින් ඒ වගේම ඊටත් වඩා ගැඹුරක් අපි අනිවාර්යෙන් පිළිගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් අවබෝධ කරගෙන එහෙම දේශනා කරලා තියනවා කියන එක. එතකොට දැන් ඒ කුඩා ළමයාගේ ඒ කතාවෙන් මම දකිනවා දෙපැත්තක් එයා දැකලා තියෙනවා. එකක් තමයි අපේ ස්වාමීන් වහන්සේත් සඳහන් කළ සබ්බම් සූත්‍රයේදී මේ බුදුරජාණන් වහන්සේ ලෝකය කියලා පනවන්නේ ඇසයි ඇසට අරමුණු වෙන රූප. ඒ කනයි කනට අරමුණු වෙන ශබ්ද. දැන් ඔතන දෙපැත්තක් බෙදුනට අපට සාමාන්‍ය කෙනා ලෝකය කියලා හිතන්නේ අර බාහිර අරමුණු ටික. ඇසට අරමුණු වෙන රූප ඇහැට සාපේක්ෂව එළියේ තියෙන්නේ. ඒකට ඒ ටික තමයි ලෝකය කියලා හිතන්නේ. ඒකට මේ කුඩා ළමෙක් උනාට එයා මනසෙන් උසස් වෙන්න ඕන. මොකද එයා දැක්කා ඒ ඔක්කොම අත්දකින්න නම් ඇහැ තියෙන්න ඕන. අපි බැරි වෙලාවත් ඇහැ නැතුව ඉපදුනා නම්, එහෙම නැත්නම් ඇහැ අන්ධ වෙලා ඉපදුනා නම් අපිට ඔය කියන අර ඇහෙන් දැනගන්න බාහිර ලෝකේ නැහැ.
සීමාව නිර්ණය කරගන්න බැරි වෙනවා.
සීමාව තියා කිසිම දෙයක්
නෑ.
ඇහෙන් දකින්න
මොකුත්ම දකින්නේ.
ඔව්. ඔව්. ඒකත් ඔබතුමා අර මතක් කරපු හින්දායි සීමාව කියන එක ඔය පරාසය. ඒක ඒ ලෝක ඒ කියන්නේ අපි දැනගන්න රූප කියලා පොදුවේ ගත්තොත් ඒක අර ඒක නිසා ඉන්නanse පැහැදිලි කරයි අර 11 ආකාර රූප කියලා තියෙනවානේ. දුර රූප ළඟ රූප කියනකොට අපි සීමාව දානවා. ඒ වගේම අපි ඔක කාලෙටත් දානවා. අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප. ඊළඟට ඔක මානසික විඳින මට්ටමක රූප වගේකුත් තියෙනවා. හීන රූප, මේ ප්‍රනීත රූප. අපි කැමති ඒවා අකමැති. ඔය වගේ බෙදෙන ඒ මාන තුනක් තියෙනවා. ඒක තරහසයත් අයිති. ඉතින් ඒ කුඩා ළමයා ගිය එකෙන් මන් දකිනවා එතනෙමත් එහාට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. කුඩා ළමයා පෙන්වනවා මේ බාහිර දේවල් නෙමෙයි මේ ඇහැයි ඕකට මුල් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ උතන පෙන්වනවා ඇහෙත් ඇත්ත දකින්න හැටි. ඇහැ කියන්නේ මොකද්ද? එතකොට ඇහැ කියන එක දැන් ඒකේ ධර්මයේ සඳහන් වෙනවා චක්කුම් බික්ක ඒකට හේතු පුරාණ කම්මන් කියලා. ඒ තව සූත්‍රවලදී මේ පුරාණ කර්මයක් ඇහැ කියන්නේ. ඊළඟට ආහාර සම්භූතං ආහාරය නිසා ඇති වෙන එකක්. අවිජ්ජා සම්භූතං ඔය විදිහට ඒ හේතු දක්වලා තියෙනවා. ඔන්න ඕවයි විමසගෙන යනකොට මේ ඇහැ කියන එකත් අපි මේ දැනට හිතන ඇහැ නෙමෙයි. මොකද දැනට හිතන ඇහැ අපිට ඉපදුනකොට ලැබුණා මැරෙනකන් තියෙනවා. සම්මත ඇහැ කියන එක. ඉතින් ඔය අතරේ වෙනස් වීමක් දකින්න උත්සාහ කරනවා. දැන් ඊටත් වඩා ගැඹුරක් තියෙනවා. මේ ඇහැ කියන එක ඒ දැකීමේ සිද්ධියේදී හටගන්න ස්වභාවයක්. ඔක මම අර විද්‍යාඥයන්ගේ පැත්තෙන් දකින්නට යාර නිරීක්ෂණය කරන නිසයි මේක තියනවා කියලා දැනගන්නේ. අන්න ඒ මට්ටමේදී ඒක ටිකක් ගැඹුරට යන්න වෙනවා. දැන් අපි නිදර්ශනා භාවනාවලදී එහෙම පුරුදු කිරීම තුලින් ඒ අවබෝධයක් ගන්න පුළුවන්. එලාට ධර්මාවබෝධේනුත් මේ සූත්‍ර නුවණින් විමසීම තුලිනුත් යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන්. එතන මම දකිනවා දැන් අර කුඩා ළමයා බාහිර රූප වලින් මිදිලා මේ අභ්‍යන්තර ආයතන හය මට්ටමට ආවා. එතකොට අභ්‍යන්තර ආයතන හයෙනුත් මිදීමක් තියෙනවා. ඒක නුවණින් අවබෝධ කිරීම තුලින් ඒ වගේ ස්වභාවයක් මේ ධර්මයේ පැහැදිලි කරනවා.
හොඳයි. දැන් අපි හඳුනන්නේ බුදු පියාණන් වහන්සේ කෙනෙක් ලෝ පහළ වෙන්නේ මෙන්න මේ යථාර්ථය පැහැදිලි කර දෙන්න කියලා මට හිතෙනවා. අපි ඔහේ දකින දැක්කම ඒකට අපි නමක් කියලා අර්ථ විග්‍රහ කරන වෙන්කොට හඳුනා ගන්නා දේ ඔබ ඔය මතපිටින් දැක්කාට ඕකේ ඇති දෙයක් නැත. ඔය විවිධ කොටස්වල එකතුවක්. ඔවා වෙන්වෙන් වශයෙන් දැක්කල ඒවාට වෙන්වෙන් වශයෙන් නම් කියනු ලැබේ. ඒ අනුවගත් කල ඔය සමුදයාර්ථය නැත්තම් සංඝටකවල එකතුව ඔබ ඔය කියන නම තාවකාලික හඳුනා ගැනීම සඳහා යොදන වාචාර්ථයක් පමණයි කියන කාරණේ පැහැදිලි කර දෙන්නයි බුදු පියාණන් වහන්සේ නම ලෝකේ පහළ වෙන්නේ කියලා මට හිතෙනවා. ඔබ වහන්සේ හිතන්නේ කොහොමද?
බුදුරජාණන් වහන්සේ ඇත්තටම ඒ ලෝකේ යථාර්ථය පැහැදිලි කරලා දෙන්න අනිවාර්යයෙන්ම ලෝකේ පහළ වුණේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ ලස්සන දේශනාවක් තියෙනවා, මම ඒක පොඩ්ඩක් සිහිපත් කරන්නම්. ඒ තමයි ඉස්සර හිටියා ලෝකය ගැන හිතන චින්තකයෙක් බුද්ධ කාලයටත් පෙර එයා ගැන සඳහන් වෙනවා දේශනාවේ. එයා ගග්ගරා පොකුණ සමීපයට වෙලා තමන්ට අර කුරුදු ලෝක චින්තා හිත හිතා ඉන්නවා. එහෙම ලෝක චින්තා හිත හිතා ඉන්නකොට එයාට පේනවා මහත්මයා මේ නෙළුම් දණ්ඩක් අස්සෙන් සිවුරඟ සේනාවක් පොකුණ අස්සට යනවා. සිවුරඟ සේනාව අර ඇත් අස් රත පාබලන සිවුරඟ. ඉතින් ඇතුන් පිට නැගුණු හමුදාව, අස්සෝ පිට නැගුණු හමුදාව, රතවල නැගුණු හමුදාව සහ පාබල හමුදාව. ඉතින් එයා ඒක තමන්ගේ යාළුවන්ට මිත්‍රයන්ට කිව්වා. ඒ අය කිව්වා ඒක වෙන්න විදිහක් නැහැ. ඒක කොහොමවත් වෙන්න බෑ. ඊට පස්සේ අනික් අය කිව්වා ඔබට මනස විකෘති වෙලා කියලා. අපිට තේරෙන වචනේ කිව්ව පිස්සු කියලා අපි කියන්නේ. ඒ වගේ කියලා කිව්වා. ඉතින් කවුරුත් මේ වචනේම කියන්න ගත්තා. බුදුරජාන් වහන්සේගෙන අන්තිමට එයාට ඇත්තටම පිස්සු හැදුනා කියලා. අය ඔක්කොම කියනකොට එයාටත් හිතුණා මට මේ වගේ මානසික ප්‍රශ්නයක්ද මේක කියලා.
ඇත්තටම මට පිස්සු දන්නේ නැහැ.
පිස්සුද කියලා එයාට හිතලා එයා ඇත්තටම පිස්සු කෙනෙක් බවට පත් වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා නමුත් එදා යා දැක්කේ ඇත්තම සිදුවීමක් කියලා. එදා යා දැකලා තියෙන ඇත්තම සිදුවීමක්. මොකද්ද එයා එදා දැකලා තියෙන්නේ? ඒ තමයි අපි කවුරුත් මහලා තියෙන දෙවියන් සහ අසුරයන් අතර යුද්ධයක් හටගත්තා. ඒ යුද්ධ වරින් වර හට අරගෙන තියෙනවා එක් වතාවක්ම නෙවෙයි. එක සැරයක් යුද්ධය හටගත්ත මොහොතක මේ අසුරයෝ පෙරදෙනවා. පෙරදුනාට පස්සේ අසුර නායක වේපචිත්ති යුද්ධයට එක්කන් ගිය සිවුරඟ සේනාව අරගෙන පෘථුවි අස්සට යනවා. පෘථුවි අස්සට යන්නේ යාලගේ ශරීරය ඉතාම සියුම් කරගෙන කුඩා කරගෙන. කොච්චර කුඩා කරගෙනද කියනවනම් එයාලා මේ පෘථුවි ඇතුළට යන්නේ අර නෙළුම් දණ්ඩ දිගේ. එච්චර කුඩා කරගෙන. යාලගේ ශරීර ගව් ගණන් විශාල ශරීර තියෙන්නේ. නමුත් කුඩා කරගෙන. ඉතින් බුදුරජාන් වහන්සේ කියනවා මේ ලෝකය ගැන සිතන්ඩ ගිහාම සමහර විට යාව වෙහෙසටපත් වෙනවා කියලා. ලෝකය ගැන හිතන්න ගියන් එයා මානසික වෙහෙසටපත් වෙනවා. එහෙම නැත්නම් උන්වහන්සේ වදාළේ යාව උමතු වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ අර නොසිතිය යුතු කාරණා දැක්වීමේදී උන්වහන්සේ දක්වා වදාලා ලෝකයත් අචින්තියයි කියලා. අචින්තිය කියන්නේ නොසිතිය යුතු කාරණා කියලා. ඒ කියන්නේ ඒකෙන් ලෝකය ගැන හිතන්න එපා කියලා සීමාවක් පනවලා නැහැ ඇත්තටම. නමුත් ඒකෙත් අපිට හිතන්න පුළුවන් යම්කිසි සීමාවක් තියෙනවා. ඒ සීම ඉක්මවා හිතන්න ගියොත් එහෙම යම් කෙසේ කෙනෙක් එයා මානසිකව වෙහෙසටපත් වෙනවා. ඒ කියන්නේ අර සියල්ල හොයාගන්න බැරුව එයාට වෙහෙසිලා වෙහෙසිලා මරණයටපත් වෙන්න වෙනවා. මෙතෙක් කල් ලෝක චින්තකයන්ට මං හිතන්නේ තේ දේ වුණා බුදුරජාන් වහන්සේ හැරුණාම. එහෙම නැත්තම් සමහර විට අරය වගේ උමතු වෙන්න පුළුවන් කියන එක බුදුරජාන් වහන්සේ දක්වලා තියෙනවා මෙතෙන්දී. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේට අපි කියනවා සියල්ල අවබෝධ කළ කෙනා කියලා. ඉතින් මේ සියල්ල අවබෝධ කළා කිව්වහම ඒකේ තියෙනවා වචන පහක්. ඒ වචන පහ මේ ලෝකෙ ගැන කතා කරනකොට ගොඩක් වැදගත්. මේ වචන පහ අපේ බෞද්ධ නාලිකාවට සවන් දෙන අය නිතර අහනවා. ඒ අහන්නේ හැම දවසක මහන ඒ අහන අවස්ථාව මං කියන්නම්. ඒ තමයි අපේ පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ බුද්ධානුස්සතිය තියෙනවා. ඒ බුද්ධානුස්සතියේදී කියනවා අර සම්මා සම්බුද්ධ ගුණය ගැන කියනකොට සංඛාර විකාර ලක්කන පඤ්ඤප්ති නිබ්බාන යන පංචවිධ ඤෙය්‍ය මණ්ඩලය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධයි කියලා. අනේ ලෝකෙ ගැන කතා කරනකොට ওই වචන ටික හරි වැදගත් වෙනවා. මොකද්ද මේ ලෝකේ තියෙන දේවල් බුදුරජාණන් අවබෝධ කරගත්ත යම් කෙසේ කොටස් වලට බෙදලා. ඒ උනාසික අවබෝධයේ කොටස් පහකින් දක්වන්න පුළුවන් අර එක අහවල් එක අවබෝධ කළා අහවල් එක අවබෝධ කළා කියලා කියන්නේ නැතුව පොදු කොටස් පහකින් දක්වන්න පුළුවන්. එකක් තමයි සංඛාර. සංඛාර කියවේ ලෝකේ තියෙන හේතුඵල ධමින් හටගත්ත සියල්ල. ඊළඟ එක තමයි විකාර. විකාර කියන වචනේ සිංහලෙනුත් අපි සාමාන්‍යයෙන් උමතු වීමටත් භාවිතා කරනවා. මොකක් හරි කිව්වම අපි කියන්නේ විකාරද කියලා අහන්නේ. ඇත්තට මේකේ තේරුමත් ඒකම තමයි. අර සංස්කාරයන්ගේ තියෙන විකාර ස්වභාවයන් වෙනස් වෙන ස්වභාවයන් අන්න එකක් ගාණු උන්වහන්සේ අවබෝධ කළා. ඊළඟ එක ලක්ෂණ. ලක්ෂණ කියන එකෙන් අවබෝධ කරලා තියෙන්නේ මේ අර සංස්කාරයන්ගේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන මේවා පිළිබඳව. ඊළඟ එක තමයි ප්‍රඥප්ති. ප්‍රඥප්ති කියන්නේ ලෝකේ තියෙන හිත ඇති හිත නැති හැම දෙයකම තියෙන නම උන්වහන්සේ අවබෝධ කළා. ප්‍රඥප්ති කියන්නේ යම්කිසි කෙනෙක් යොදපු නම. දැන් බොහෝම සද්ධාවෙන් අනාථපිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේ බලන්න ගියා පළවෙනි දවසේ. ඒ ගියේ රජගහනුවරට ගිය ගමන් රජගහනුවර සිටුතුමා කිව්වා මෙම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙ පහළ වෙලා උන්වහන්සේ මේ සීතවනේ වැඩ ඉන්නවා කියලා. ඒ උන්වහන්සේ ඇතුළු සංඝයා හෙට අපේ නිවසට වඩිනවා. අපි මේ දානයක් දෙන්න සූදානම් වෙනවා. ඒ බුද්ධ කියන වචනේ ඇහුවාම අනාථපිණ්ඩික සිටුතුමා සිහිය නැතුව වැටුණා. තමන්ගේ හිත තුළ ඇතිවෙච්ච සතුට නිසා. ඉතින් ඒ වගේ වෙච්ච මේ සිටුවරයා කොහොම හරි එදා ඒ රජගහනුවර ඉඳලා රාත්‍රියේ එළිවෙන්නටත් පෙරම බුදුරජාන් වහන්සේ හොයාගෙන අර සීතවනයට යනවා. යනකොට ඉර උදා වේගෙන එන වෙලාව බුදුරජාණන් වහන්සේ සක්මන් කරනවා. සක්මන් කළ සිටුවරයා ආභාව දැනගෙන උන්වහන්සේ එහි ආසනයක් මත වැඩ හිටියා. දැන් මේ සිටුතුමා හිතනවා අර බුද්ධ කියන වචනේ අහලා සිහිසුන් වෙච්ච කෙනා හිතනවා ඇත්තට මේ බුදු කෙනෙක් නෙවෙයිද දන්නේ කියලා මේ ඉන්නේ. එයාට සැකයක් ඇති වෙනවා. එයාට එකපාරට මතක් වෙනවා බුදු කෙනෙක් නම් මම අහලා තියෙනවා සියල්ල දන්නවා කියලා. එහෙනම් සියල්ල දන්නවා නම් උන්වහන්සේ මගේ නම දන්නව ඇති. එහෙනම් මගේ නම කියලා කතා කරයි. එහෙම කියනකොටම බුදුරජාන් වහන්සේ සුදත්ත මෙහි එන්න කියලා කිව්වා. ඒක සුදත්ත කියන නම දැනගෙන හිටියේ මව්පියන් විතරයි කියලා සඳහන් වෙලා තියෙන්නේ. වෙන අය දැනගෙන හිටියේ නෑ කියලා ඒ වෙනකොට. ඉතින් අන්න බලන්න බුදුරජාණන් වහන්සේ මිනිස්සු යම් දෙයකට යම් නමක් දාලා තියෙනවනම් උන්වහන්සේ නම අවබෝධ කරගෙන තියෙනවා. මේ ලෝකේ හැම දෙයකටම යම් නමක් තියෙනවනේ. මිනිස්සු සම්මත කරපු දාපු ඒකට අපි කියන්නේ ප්‍රඥප්තිය කියලා. අන්නේ ලෝක ප්‍රඥප්තිය උන්වහන්සේ හොඳටම අවබෝධ කරගෙන තියෙනවා තථාගතයන් වහන්සේ. ඒක උන්වහන්සේගේ ඒක තමයි ප්‍රඥප්ති කියලා කියන්නේ. බලතොට සංකාර විකාර ලක්ෂණ ප්‍රඥප්ති ওই ටිකට අයත් නොවන දෙයක් තියෙනවා. ඒ ලෝකෙන් එතරට ගිය දෙයක් ඒක උන්වහන්සේ අවබෝධ කළා. ඒ තමයි නිබ්බාන නිවන කියලා. ඉතින් මෙන්න මේක තමයි උන්වහන්සේගේ මේ ලෝකයේ පිළිබඳ උන්වහන්සේ ලැබුව අවබෝධය. අපිට කෙටියෙන් කියන්නේ අපි සියල්ල අවබෝධ කළා කියන එකේදී මෙන්න මේ වචන පහ භාවිතා කරන මේ වචන පහ ලස්සන නමක් කියනවා පංචවිධ ඤෙය්‍ය මණ්ඩලය. පංචවිධ කියන්නේ පස්සාකාර වූ, ඤෙය්‍ය මණ්ඩලය කියන්නේ අවබෝධ කළ යුතු කාරණා කියන එකයි. ඒක උන්වහන්සේගේ විශේෂිත අවබෝධයක් මහත්මයක්.
හොඳයි. අපි හඳුරන්නේ හරිම පුදුම හිතෙනවා බුදු පියාණන් වහන්සේ මේ ලෝකේ මීට අවුරුදු 2600 3-4කට කලින් මේ වගේ දේවල් අවබෝධ කරගත්තා කියන කාරණේ ගැන හිතද්දී මහාචාර්යතුමනි නූතන වෛද්‍ය විද්‍යාත්මක තාක්ෂණික දියුණුවත් එක්ක මේ බුද්ධි ප්‍රභාෂ්වරය හරහා ලෝකය හැකිලෙන කාලෙක විශ්ව ධම්මාන සංස්කෘතියක අපි සන්නිවේදන ප්‍රහර්ෂයකට ගිහිල්ලා හද ජයාරගෙන ලෝකේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ හිනි පෙත්‍රගේ යුගයේ මේ සියල්ලට වඩා වැදගත් වෙන හිත විනිවිද දැකීමේ මහා කර්තව්‍ය බුදුපියාණන් වහන්සේ සිද්ධ කරලා තියෙනවා. අපි තාමත් ඒ බුදුපියාණන් වහන්සේ අවබෝධ කරගත්තු දෙයි තියෙන වැදගත්කම වටිනාකම සහ පුළුල් බවවත් තේරුම් ගන්න නැහැ කියලා මට හිතෙන්නේ. ඔබතුමා මොකද හිතන්නේ? කියන්නේ බුදුපියාණන් වහන්සේ මෙච්චර දේවල් දන්නවද? අපේ මේ ත්‍රිපිටක ග්‍රන්ථ රත්නයන් වහන්සේලා පරිශීලනය කරද්දී මේවැයි අන්තර්ගත නොවන මේවැයින් ආවරණය නොවන කලාපයක් මේ ලෝකෙ නැහැ හොයාගන්න. බුදු පියාණන් වහන්සේ 84,000ක් ධර්මස්කන්ධය තුල ස්පර්ශ නොකරන ඉසව්වක් නැහැ මේ ලෝකෙ. එතකොට මට හිතෙනවා මේ ලෝකෙ අපි වර්තමානිකයන් අඩුගානේ බුදු පියාණන් වහන්සේ තේරුම් කර දීපු මේ යථාර්ථවාදී දහම පිමනක් නෙමෙයි. ඒ දහම කොච්චර පුරුල්ද කියලාත් අපිට අවබෝධයක් නැහැ. ඒකේ දිගපළවත් අපි තාම දන්නේ නැහැ කියලා මට හිතෙනවා. ඔබ මම මොකද හිතන්නේ?
ඒක හරියටම හරි කියලා මට හිතෙනවා සශික. මේ මොකද අපි මේ බුදු දහමේ අගය තේරුම් අරන්නේ. දැන් ඒක ඇත්තටම කියනවානේ අපි ලබලා තියෙන ක්ෂණ සම්පත්තියක් කියලා. මනුෂ්‍ය ජීවිතයක් ලැබීමයි ධර්මය අහන්න ලැබීමයි
බුදුරෙකු පහළ වෙච්ච කාලේ.
ඔව් ලැබීම. ඔව් බුද්ධෝත්පාද කාලෙක, ඒ කියන්නේ ධර්මය පවතින්නේ ඒ කාලෙක විතරයි. මොකද එහෙම නැති කාල තමයි වැඩි. එහෙම කාලෙක මේ දහම අහන්න ලැබිලත් ඒකේ තියෙන අගය තේරුම් නොගත්ත පිරිස තමයි වැඩි. ඉතින් තේරුම් ගත්ත ටිකක් හරි, ඒ කියන්නේ ශ්‍රද්ධාවකින් තේරුම් ගත්තත් එතනිනුත් අතලොස්සක් තමයි. ඒක තව ටිකක් ගැඹුරට හොයන්න යන්නේ. ඉතින් එහෙම තත්වයක් තියෙනවා. ඒකේ මේ එකත් මම දකින්න එක්තරා විදිහක අපේ ප්‍රඥාවේ අඩුකමක් වෙන්න පුළුවන්. අපේ කුසල් තියෙනවා. මොකද ඒ පෙර කුසල් හින්දා තමයි මේ ක්ෂණය අපට ලැබුණේ. හැබැයි එතනින් මෙහාට යන්න මේ නුවණ අවශ්‍යයි. ඒ වගේම යම්කිසි කැපකිරීමක් අවශ්‍යයි. එතකොට අර ඔබතුමා කිව්වා වගේ මේ ත්‍රිපිටකේ හදාරන කොට මේ බුදුරජාණන් වහන්සේ ඇත්තටම මේ කියන්නේ සඳහන් නොකරපු තැනක් නැහැ මේ ලෝකේ සම්බන්ධව. ඒකම මට තව පොඩි දෙයක් කියන්න මට හිතුණා. අපේ ස්වාමීන් වහන්සේ බොහොම ලස්සනට පැහැදිලි කරගෙන ආවා ලෝකේ ගැන. එතන හරි වැදගත් තැනක් තියෙනවා. අර දැන් සමහර කරුණු ලෝකෙ ගැන හොයන්න එපා කියපු ටික, අචින්ත්‍ය දේවල් ටිකක්. එතකොට ඒවා හොයන්න ගියොත් සමහර විට පිස්සු හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජීවිතේ ඉවර වෙයි ඊට කලින්, රෝහිතස්ස පෙර කාලිකදී සිද්ධ වුණා වගේ. එතකොට අන්න ඒ කරුණු ගැන පොඩි අවබෝධයක් තියෙන්න ඕන. මං කෙටියෙන් කිව්වොත් දැන් ලෝකේ හටගත්තේ කොහොමද, නැත්නම් ලෝකේ කෙලවර වෙන්නේ කොහෙන්ද, මේක විනාශ වෙලා ඉවර වෙන්නේ, ඒ වගේ කරුණු ටිකක් තියෙනවා. හැබැයි ඒකම අපි අමතක කරන්න හොඳ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රෙම සඳහන් කළා ලෝකයේ අන්තය ඔහොම බාහිරෙන් ගිහින් දකින්න බෑ. මේ ලෝකයේ අන්තය දකින්න නැතුව නිවනක් පණවන්නෙත් නැහැ. ඉතින් ලෝකේ ගැන හොයන්නත් තියෙනවා. මොකද මේ දුක තව තැන්වල අර ලෝකේ පවතින්නේ දුක මතයි කියන එක. දුක්ඛේ පටිච්චිතෝ ලෝකෝ කියන ස්වභාවය. එතකොට දුක අවබෝධ කිරීමයි ලෝකය අවබෝධ කිරීමයි සමහර විට එකක් වගේ ඒ බුද්ධ වචනය අනුව. එතකොට එතෙන්දී ඒක මම තව පැත්තක් ගත්තොත් මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න තියෙන එක ක්‍රමයක් තමයි ලෝකය මොකද්ද, ලෝක සමුදය මොකද්ද, ලෝක නිරෝධය මොකද්ද, නිරෝධගාමිනී පටිපදාත මාර්ගය මොකද්ද කියන එකෙන් සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. සම්මාදිට්ඨිය තියෙන කෙනාට තමයි අරෂ්ටාංගික මාර්ගයක් වැඩෙන්නේ, උපදින්නේ. එතකොට ඒ සඳහා ලෝකය ගැන විමසීමක් අනිවාර්යෙන් කරන්න වෙනවා. හැබැයි ඒ විමසන්න ඕන කොහොමද කියලා අපි අර ඉංග්‍රීසියෙන් කියන්නේ ගයිඩ්ලයින්ස් කියලා. يعني ඒකට අවශ්‍ය සීමාවන් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. මෙන්න මේ පැති වලින් හොයන්න ඕන. එතන අර මූලිකව කෙනෙකුට තේරුම් ගන්න තැනක් තමයි ඔක. බාහිරෙන් නෙමෙයි මේක තමන් තුලින් හොයන්න ඕන එකක්. එතකොට අර ඔබතුමා කිව්වා වගේ මේක අවුරුදු 2600කට විතර අපි සාමාන්‍ය හිතන්නේ නොදීම කාලයක් කියලා. ඒ කාලෙක කොහොමද බුදුරජාණන් වහන්සේ මෙච්චර තාම මේ අති නවීන විද්‍යාවෙන්වත් හොයාගන්න බැරි දේවල් සමහර විට මේ ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට එතනක් තියෙනවා මේක හොයන කෙනෙකුටත් හොඳ උපදේශනයක්. මේක අර බාහිරින් එක එක උපකරණ යොදාගෙන හොයනවට වඩා තමන්ගේ මනස දියුණු කරගෙන හෙව්වොත් ඊට වඩා විශාල පරාසයක් කෙටි කාලයකදී මේ සොයා ගැනීම හැකියාව තියෙනවා කියලා ඔප්පු කරලා පෙන්නලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. එතකොට මේ ලෝකේ ගැන හැබැයි අපි දැනගන්න ඕන මේ ජීවිත කාලය තුල හොයන්න පුළුවන් ප්‍රමාණිකුත් තියෙනවා. අනවශ්‍ය දේවල් හොයන්න ගියොත් අපිට ලැබුණ මේ කලාතුරකින් ලැබුණ ක්ෂණ සම්පත්තිය අපතේ යනවා. ඒකද එතෙන්දි තමයි අපි පරිස්සම් වෙන්න ඕන. මොකද ආපහු මේ වගේ ක්ෂණ සම්පත්තියක් කවදා ලැබෙයිද කියන එක හිතන්න බෑ බුද්ධ දේශනා අනුව. ඊළඟට අර අපේ බොහෝ උපමාරන් තියෙනවනේ. මේ සරි සුගතිගාමි කෙනෙක් ආයේ සුගතියක උපදින්න නම් නියපොත්තට ගත්තු පස් ටිකේ තියෙන එකට ප්‍රමාණයයි මහකොළවේ කැටපස්කට ප්‍රමාණයයි උපමා කරලා. ඒ වගේ උපමා මේ අපි කියන ඒවා බුදුරජාණන් වහන්සේම දීපු උපමා එක්ක බලනකොට නැවත මේ වගේ ක්ෂණ සම්පත්තියක් හම්බ වෙන්න තියෙන අවස්ථාව බොහොම විරලයි. එතකොට මේ ලැබුණ අවස්ථාව අපි අනවශ්‍ය දේවල් හොයන්න ගිහිල්ලා අපතේ යවන එක මං හිතන්නේ මේ කරන්න තියෙන ලොකුම මෝඩකම.
ඔබතුමා හොඳ කියන්නේ නැති බුදු පියාණන් වහන්සේ කිසිසේ නන්දන වදාළ ලෝකය තමන් අභ්‍යන්තරයේ සොය යුතුයි කියන කාරණය ගැන කියද්දි අපිට සිහිපත් වෙනවා සාරසංකේ කල්ප ලක්ෂයක් උන්වහන්සේ මේ සඳහා උත්සාහවත් වුණා. දස පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා කියන උන්වහන්සේ අනේක විධ විහිසගත්තා. නමුත් බුදු වෙන ආත්ම භවයේදී පවා උන්වහන්සේ සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරමින් විවිධ යතන පුංචි ගැටලුව තිබෙන දැන් සය අවුරුද්දක්ම බුදු පියාණන් වහන්සේ දුකින්මද හිටියේ කියලා එහෙම වෙන්නේ නැහැ. ඒක අපි පුංචි කාලේ පෙළ පොතේ ඉගෙන ගත්තට උන්වහන්සේ අර ආගින් සංඥායතනේ, නිය සංඥා නා සංඥායතනේ ආදී දේවල් ගැන වඩමින් ආලාර කාලාම භග්ගව උද්දකරාම් පුත්ත කියන ඒවකට හිටපු ශාස්ත්‍රවරුන් නැත්නම් ඒ උපදේශක භාවනා උපදේශකවරුන් හමුෙහි උන්වහන්සේ යම් යම් කාරණාවන් පොහුණි කළා. ඉතින් ඔය කාරණාවත් කළා අවසානයේ මේ බෝධි මූලයේ උන්වහන්සේට වෙසක් පුර පසළොස්වක පොහොදාක උදෑසන කාලේ අලුයම් කාලේ ත්‍රිවිධ්‍යා බෝධය ලැබෙනවා. ඒ හරහා සියලුම ආශ්‍රවයන් ක්ෂය කරලා මේ ලෝතර බුද්ධ රාජ්‍ය රාජ්‍යත්වයටපත් වෙනවා. ඒකර අපිට හඳුරුනේ හිතා ගන්න පුළුවන් නේද මේ කාරණේ මේ එසේනම් බුදු පියාණන් වහන්සේ මෙච්චර කල් කරලා තියෙන්නේ ලෝකෙ දිහා බලපු එක, අවට බලපු එක. නමුත් උන්වහන්සේට අර අවස්ථාවේදී තමයි මේ සියලුම දේවල් වල කූට ප්‍රාප්තිය ඇටියට තමන්ගේ අභ්‍යන්තරය බලන්න පුළුවන් වුණේ. අර මහායානාගමේ හැම කෙනෙම බෝධිසත්වෙක් කියන වගේ අපි හැමෝටම ඒක අනුගමනය කරන්න සිද්ධ වෙනවා නේද අපි හැමදෙරෙම. අපේ බුදු පියාණන් වහන්සේ අනුගමනය කරපු ක්‍රියාපිළිවෙත අපි මේ ලෝකෙ පිළිබඳ හිතද්දි අනුගමනය කළ යුතුයි නෙමෙයිද?
ඔව්, ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කළා දැන් අවබෝධ කරගන්න ක්‍රම තුනක්. බුද්ධත්වයෙන්, පසේ බුද්ධත්වයෙන්, අරිහත් බෝධියෙන්. දැන් බුද්ධත්වයෙන් අවබෝධ කර ගැනීමේදී අපි කැමති නම් ඔය ඒ විදිහටම අපි පාරමී, උපපාරමී, පරමත්ත පාරමී පුරන්න ඕනේ. පසේ බුද්ධත්වයේ සඳහා නම් පාරමී, උපපාරමී පුරන්න ඕනේ. අරිහත්ත්වයේ සඳහා හැබැයි එහෙම පාරමී පිරීමක් පිළිබඳව එහෙම ලොකුවට කතා වෙන්නේ නැහැ ඇත්තටම. ඒකෙදි සඳහන් වෙලා තියෙන්නේ දැන් සෝහන් වෙන්න එහෙම අවශ්‍ය මොනවද කියලා වහම කියන්නේ පරසෝ ඝෝසෝච යෝනිසෝච මනසිකාරෝ. ඒ කියන්නේ ධර්ම ශ්‍රවණය ඕනි. ඒ ශ්‍රවණය කරන ධර්මෙ නුවණින් විමසන්න ඕනි. අපිට ඇත්තටම සංසාරයෙන් මේව පිළිබඳ අවබෝධ කරගන්න ලැබිය යුතු දේවල් තියෙනවා නම් මං හිතන්නේ ගොඩක් අයට ඒක දැන් ලැබිලා තියෙනවා. දැන් තියෙන සංසාරෙන් ලැබෙන්න ඕනි දේවල් සම්පූර්ණ කර කර ඉන්න එක නෙමෙයි. දැන් මේ අපි දැන් මේ ජීවිතේ සම්පූර්ණ කළ යුතු කොටසක් තියෙනවා. ඒ කොටස සම්පූර්ණ කරා නම් අපිට සමහර විට මේ ජීවිතේමත් ඒ ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ හැබැයි දේශනා කළා මේ ලෝකය ගැන කතා කරද්දී සත්වයන්ගේ ස්වභාවය ඔය අවබෝධ කරන සත්වයන්ට එක ගොඩක් වැදගත් වෙනවා. උන්වහන්සේ ඒකට කිව්වේ සත්ව ලෝකය කියන නම භාවිතා කළේ. ඒ තමයි උන්වහන්සේ අවබෝධ කළ මේ සත්වයන්ගේ ස්වභාවයක් තියෙනවා ආසය කියලා. ආසය කියන එකෙන් අදහස් කරලා තියෙන්නේ මේ තිරිසන් සත්තු කෑම හොයාගෙන ඇවිදගෙන ගිහිල්ලා අන්තිමට ඇවිල්ලා යම්කිසි තැනක ලගිනවා. ඒ කියන්නේ යාගේ නවාතැන් පොළ. එතෙන්ට තමයි මේ ආසය කියලා කියන්නේ. අන්න ඒ වගේ සත්වයන්ගේ හිතත් නොඑක් නොඑක් දිසාවල් වල හිතින් හැසිරිලා කෙලෙස් තුළු නොඑක් කාරණා තුළ අන්තිමට යා එක මතයක් තුළ läග ගන්නව නැත්නම් එක මතයක් තුළ නතර වෙනවා. ඒ නතර වෙන මතයේ සමහර විට ආත්මයක් ඇත කියන මතේ වෙන්න පුළුවන්. එක්කෝ ආත්මයක් නැත කියන එක වෙන්න පුළුවන්. ඒ දෙකට තමයි අපි සාස්වත දෘෂ්ටි උච්චේ දෘෂ්ටි කියලා කියන්නේ. අන්න එහෙම හිත ඇසුරු කරගෙන පවතින කෙලෙස් උන්වහන්සේ අවබෝධ කළා. ඒකට කියනවා ආසය කියලා. ඒක සාස්වත දෘෂ්ටිය හෝ උච්ඡේද දෘෂ්ටිය. ඊළඟට උන්වහන්සේ අවබෝධ කරන්නට යෙදුන තව අනුසය කියලා. අනුසය කියලා කියන්නේ මේ ලෝකය ගැන අවබෝධයේදී මේ ටික වැදගත්මයි. අනුසය කියන්නේ අපේ හිතේ නිදාගෙන ඉන්න කෙලෙස් වලට. ඒ කියන්නේ දැන් බණ හිම අහනකොට අපේ හිතේ ආසාවක් ගෑවිලාවක් නැහැ. තරහක් ගෑවිලාවක් නැහැ වගේ. නමුත් අපේ හිත තුළ ඒව නිදාගෙන ඉන්නවා. ඒවා අවස්ථාවක් ලැබුණහම අවදි වෙනවා. හරියට අලු යට ගිනි පොකුරු තියනවා වගේ. හුළඟක් ආවොත් නැත්නම් කවුරු හරි වැවිස්සුවොත් අර ගින්දර මතු වෙනවා. අන්න ඒ වගේ අරමුණක් ආවම නැගී සිටින කෙලෙස් තියනවා. රාගය එහෙම එකක්, දේසය එහෙම එකක්, අවිද්‍යාව, මානය ඔය වගේ ඒවා. ඒවට කියන අනුසය කියලා. ඊළඟ එක තමයි උන්වහන්සේ අවබෝධ කළ චරිතය. ලෝකය ගැන අවබෝධයේදී චරිත කියන්නේ සමහර අය ඉන්නවා සුචරිතවත් අය, සමහර අය දුෂ්චරිතවත් අය. ඒ කියන්නේ සදාචාර සම්පන්න අය ඉන්නවා, සදාචාර සම්පන්න නොවන අය ඉන්නවා. ඒ වගේම උපතින්ම ලැබිච්ච චරිත තීරණයකුත් තියෙනවා. ඒ තීරණේ අනුව තමයි භාවනා කිරීම වුණත් දේශනා කරලා තියෙන ගොඩක් වෙලාවට සමහර අය ඉන්නවා උපතින්ම රාගය අධිකයි, රාග චරිත. සමහර අය ඉන්න උපතින්ම දේශය අධිකයි, දේශ චරිත. සමහර උපතින්ම මෝහය අධිකයි, මෝහ චරිත. තව සමහර අය ඉන්න උපතින්ම සද්ධාව අධිකයි, සද්ධා චරිත. තව සමහර අය උපතින්ම බුද්ධි අධිකයි, බුද්ධි චරිත. ඊළඟට විතක්ක චරිත කියලා කියනවා. ඒ කියන්නේ උපතින්ම ගොඩාක් දේ එක තැනක හිත තියාගෙන එක එක දේවල් නිතරම හිතනවා. විතර්ක වැඩි. විතර්ක කියන්නේ එක එක දේවල් ඔස්සේ හිතනවා කියන එකනේ. නිතරම එක එක අරමුණු වල හිත ගමන් කරන එක තැනක හිත තියෙන්නේ විසිරිලා හිත නිතරම. අන්න එහෙම චරිත හයක් දේශනා කළා. එක් සුචරිතවත්, නැත්නම් දුෂ්චරිතවත්, නැත්නම් මේ කියපු චරිත හය. ඒකට අනුරූපව තමයි උන්වහන්සේ භාවනා ක්‍රම එහෙම දේශනා කරලා තියෙන්නේ. හැබැයි සමහර කෙනෙක් තුළ ওই චරිත කීපයක් තියෙන්නත් පුළුවන්. එතකොට ඒ චරිත කීපයටම ගැලපෙන භාවනා ක්‍රමයක් කරන්න වෙන්නත් පුළුවන්. ඔය රාහුල හාමුදුරුවන්ට එහෙම බුදුරජාණන් වහන්සේ කියනවා රාගස්ස පහනාය අසුභම් භාවිත, රාගේ නැති වෙන්න අසුභේ වඩන්න, දේසේ නැති වෙන්න මෛත්‍රිය වඩන්න, අස්මිමානේ නැති වෙන්න අනිත්‍ය සංඥා වඩන්න, ඒ ධාතු මනසිකාරෙත් කියන ආනාපාන සතියත් කියන විතරක චරිතයට තියෙන. එතකොට පේනවා සමහර අයට අර චරිත හයක් ගැන කිව්වට සමහර කෙනෙකුට මේවා ඔක්කොම වැදගත් වෙන්නත් පුළුවන්. ඒ ඔක්කොටම දීලා තියෙන අවවාදනු ශාසන. ඒක කොහොමද චරිතය කියලා හඳුන්වනවා. ඊළඟ එක තමයි අදිමුක්ති කියලා කියනවා. අදිමුක්තිය කියන්නේ අදහස්. සමහර අය උපතින්ම බොහෝම උසස් අදහස් තියෙන අය. සමහර අය උපතින්ම බොහෝම පහත්, නින්දිත, නරක අදහස් තියෙන අය. බුදුරජාණන්සේ ඒක අවබෝධ කරලා අදිමුක්තිය පිළිබඳව සත්‍යයගෙන. ඊළඟට අපරජක්ක මහරජක්ක කියලා දෙකක්. අපරජක්ක කියන්නේ උපතින්ම කෙලෙස් අඩුයි සමහර අය. මහරජක්ක කියන්නේ සමහර අය උපතින්ම කෙලෙස් වැඩි. ඒ වගේම තික්කේන්ද්‍රිය මුතින්ද්‍රිය, ඒ කියන්නේ සමහර අය උපතින් ඉතාම තීක්ෂණ සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා තියෙනවා. සමහරට ඒ බොහොම මෘදුයි. ඒ කියන්නේ බොහොම ප්‍රබල විදිහටම පිහිටලා නැතුව බොහොම කුඩාවට තමයි, යම්කිසි ප්‍රමාණයකට තමයි සද්ධාව එහෙම තියෙන උපතින්ම. ඒ වගේම ස්වාකාර, ද්වාකාර කියලා කියනවා. සමහරයින යහපත් ගති පැවතුම් තියෙනවා, අයහපත් ගති පැවතුම්. ඒ වගේම පහසුවෙන් අවබෝධ කරන්න පුළුවන් අය ඉන්නවා සුවිඤ්ඤාපය, පහසුවෙන් අවබෝධ කරගන්න බැරි අය ඉන්නවා දුවිඤ්ඤාපය, ඊළඟ බහුවේ අබහුවේ. ඒ කියන්නේ ධර්මයේ අවබෝධ කරන්න සුදුසු අයක් ඉන්නවා, නුසුදුසු අයක් ඉන්නවා. සමහර විට හොඳට ධර්ම ඉගෙන ගන්න පුළුවන් ඇති, සමහරට ධර්ම දේශනා කරන්නත් පුළුවන් ඇති. ඒ වුණත් සමහර කෙනෙකුට මේ ජීවිතය අවබෝධ කරන්න බැහැ. එහෙම පිරිසකුත් ලෝකෙ තුල ඉන්නවා. ඉතින් බුදුරජාන් වහන්සේ මේ සත්ත්ව ලෝකෙ දැක්වීමදී ওই සත්වයන් ওই විදිහට කොටස් 14කට බෙදලා දේශනා කොට වදාලා අර සත්වයන්ගේ පවතින මානසික ස්වභාවය සත්ත්ව ලෝකෙ කියලා. ඊළඟට අවකාශ ලෝකය කියලා උන්වහන්සේ කතා කළේ මේ අවකාශය තුල තියෙන ඒවා, නැත්නම් විශ්වය කියලා අපි කතා කරන්නේ. ඒකෙදිත් උන්වහන්සේ වෙනත් ලෝක පිළිබඳව පැහැදිලි කිරීම කරලා තියෙනවා, ලෝක ධාතු පිළිබඳව.
හොඳයි, අපි අද දවසේ සාකච්ඡාවට බඳුන් කළේ ලෝකය සහ ලෝක චින්තකයෝ කියන මාතෘකාව. විශේෂයෙන්ම ලෞතර ආමාමෑණි බුදු පියාණන් වහන්සේ තරම් ලෝකය හකුලුවා දක්වපු, ඒ පිළිබඳව අතඹුලක් සේදන සිටියේ ලෝක ඉතිහාසයේ හමුවන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේගේ මහා ප්‍රඥාවට නැත්තම් මේ උන්වහන්සේගේ සියලුම කෙලෙසුන් ප්‍රහීණ කරලා සියලුම දේ සර්වඥතා ඥාණයට අභියෝග කරන්න මෙතෙක් එදා මෙදා තුර කිසිවෙක් බිහි වුණේ නැහැ. ඒ නිසා උන්වහන්සේගේ අනුගාමිකයන් හැටියට, ඒ ශාස්ත්‍රයන් වහන්සේ අනුදන වදාළ මඟ යන්න උන් හැටියට අපිට සතුටු වෙන්න පුළුවන්කම තිබෙනවා. අපේ මහාචාර්යතුමා කිව්වා වගේ ක්ෂණ සම්පත්තියක් ලැබලා අපි මේ ගිවන්නේ වාසනාවන්ත කාලයක්, පින් කරගත හැකි කාලයක්. ඉතින් ඒ අනුව සිතමින් මේ ලෝකය පිළිබඳව ජතා භූත ඥානයෙන් යුක්ත කල්පනා කරලා අවබෝධ කරගෙන සංසාර ගමන කෙටි කරගෙන නිවාණයේ ස්වර්ණ ద్వාරේ විවර කරගන්න ඔබ අපවදරාට හැකියාව කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ මේ වැඩසටහන සඳහා වැඩම කරවදාල පූජනීය දොළොස්වල උදිත ධීර ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවනීය නමස්කාරය පුද කරන උන්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයේ උදා වේවා. උන්වහන්සේ පතන බෝධියකින් මා මහ නිවන් සම්පත් සාක්ෂාත් කර ගැනීම පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධය වහවහා ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමගේ කාලය ධනය සියල්ල අනුන් වෙනුවෙන් කැප කරන පරාර්ථකාමී, ඒ වගේම නිස්සරණ අධ්‍යාසයෙන් නිහතමානීව තමන්ගේ දහම් දැනුම ලෝකයා වෙත බෙදා හදා දෙන මහාචාර්ය රවි කොග්ගලගේ මෙතුමන්ට අපගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරගෙන එතුමන්ගේ සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථකව ප්‍රාර්ථනා කරගෙන අපි අද දවසේ මේ අලුත් පරිසරයෙන් සමුගන්නවා. ඔබ හැමදෙනාටම සම්මා සම්බුද්ධ